මීළඟට ගරු ප්‍රේමනාත්සි දොළවත්ත මැතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
සුතුවත් වෙනවා ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද දිනේදී ප්‍රථමයෙන්ම අමරකීර්ති අතුකූරල ගරු මන්ත්‍රීතුමාගේ එම්ලේච්ච ඝාතනයෙන් අදට වසරක් පිරෙනවා. එතුමා සම්බන්ධයෙන්, ඒ එතුමාගේ ඝාතනය සම්බන්ධයෙන්, එම්ලේච්ඡත්වය සම්බන්ධයෙන් ඒ පිළිකුලෙන් හෙලා දකින ගමන් එතුමාගේ පවුලේ අය සහ එතුමාගේ දරුවට අපි සාතිශ්‍රය චෝකය කරනවා. ඒ වගේම එතුමාත් එක්ක මියගිය ඒ පොලිස් නිලධාරිය ඇතුළු ඒ සමස්ත ක්‍රියාවලිය තුළ මියගිය තුවාල වෙච්ච ඒ සියලුම දෙනාට අපේ ශෝකය පළ කරනවා. මම මතකයි සමහරලාවට මේ සංසිද්ධිය උත්සාහ කරා පහුගිය කාලේ මේ හුදෙක්ම මේ ඒ ගෝල්ෆේස් අරගලයකරුවන්ට පහර දුන්නා කියන කාරණේ මත ඇතිවෙච්ච කාරණයක් කියලා සමහරු කිව්වා. මේ ප්‍රහාරය අශෝභන නම් ඒ ප්‍රතිපහාරයේ අශෝභන තත්ත්වෙම අයින් වෙන්න එපා කියන කාරණේ. ඉතින් මට මතකයි, මම මතක් කරන්න කැමතියි ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයන්ට එදා හමුදා සෙබළු 13 දෙනෙක් මැරුණා කියලා තමයි කළු ජූලිය බිහි වෙලා දමිළ සහෝදරරුන්ගේ ජනතාව ඉතාමත් ගණනාවක් 1000කට අධික ප්‍රමාණයක් මිය ගිහිල්ලා ඒ දේපල විනාශ කළා. ඒ ඇතිවෙච්ච ප්‍රචණ්ඩත්වය ඇති වුණේ. ඉතින් ඒ ප්‍රචණ්ඩත්වයේ මුල් ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිප්‍රහාරය කිසි වෙලාවක අපි අනුමත කරන්නේ නැහැ කියන කාරණේ මේ අවස්ථාවේ අපි රටට ප්‍රකාශ කරන්න ඕනේ. හැබැයි එහෙම අපි ප්‍රකාශ කරද්දී සමහර උතුරේ මන්ත්‍රීවරු දිගින් දිගටම මේ දෙමළ ජාතිවාදය මේ භූමියේ පතුරවණෙක් ගැන අපිට විශාල කම්පාවක් තියෙනවා. ඉතින් අපි හිතනවා මේ අය වෙනස් වුණොත් හොඳයි. මොකද මේක උතුරට දමිළ ජාතීන්වත් මේ දමිළ ජාතීන්ට කරපු විරුද්ධ කරපු යුද්ධයක් නෙමෙයි. මේක ත්‍රස්තවාදීන්ට විරුද්ධ කරපු යුද්ධයක් මිසක් අපේ දමිළ සහෝදරුන්ට කරපු යුද්ධයක් නෙමෙයි. අද අපිට පේන්න තියෙනවා මේ අය කතා කරන්නේ ඒ විදිහට. මම හිතන්නේ ජාත්‍යන්තර කතා කරන ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ කියන ජාතිවාදී ස්වරූපයෙන් මෑත් වෙලා මේ දමිළ නායකයෝ ඇත්ත තත්ත්වයේ කතා කරොත් වඩා සුදුසුයි කියන කාරණේ මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන මොකද හේතුව මේ ජාතික ප්‍රශ්නයට අපිට උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ අපි එකහුව වෙලා ඇත්ත තත්ත්වේ කතා කරොත් විතරයි. අපි කවදාකවත් අපේ සීතාවක රාජසිංහ රජුරු හදපු Hindu කෝවිල් අපි කඩන්න යන්නේ නැහැ. අපි ඒවා විනාශ කරන්න යන්නේ නැහැ. අපි ඒවා පිළිගන්නවා. පෞරාණික දේවල් Hindu උනත් Muslim උනත් බෞද්ධ ආගමුණත් අපි පිළිගන්නවා. අපේ මේ ප්‍රදේශවල ඉන්න දමිළ සහෝදරවරු අපි අපේම පුරවැසිකලා අපි පිළිගන්නවා. ඒ නිසා උතුරු කරේත් අපේ සහෝදරවරු ඉන්නවා නම් අපිටත් යන්නෙන්න පුළුවන් අයිතිවාසිකම් ඇති කරන්න. ඒක නැති කරන්න එපා. ඒක තමුන්නාන්සලාට විතරක් කියලා කියන්න එපා. මොකද මම හොඳටම දන්නවා සාමාන්‍ය දමිළ සහෝදරවරු කවදාකවත් කියන්නේ උතුරට අපිට එන්න එපා කියලා. අපේ ඉඩම් ගන්න එපා කියලා. ඒ නිසා මේ හුදි දමිළ ජනතාව ගැන මේ සංහාරයක් වුණාගෙන කතා කරන ත්‍රස්තවාදීන්ට තවමත් කත්තදින නායකයන්ට කියනවා මේ ප්‍රශ්නේ හොඳින් විසඳ ගන්න ඕන නම් ඔබතුමාලා ඒ ඉන්න ජාතිවාදී ස්වරූපයෙන් ඉවත් වෙන්න කියලා. අපි අද දිනේදී මේ අපරාධ සංවර්ධන පනතේ යටතේ ඉදිරිපත් කළ දින ගැසට් නිවේදන දෙකක් මගින් ලෝක රේගු සංවිධානයේ රේගු සංකේතාංක වෙනස් කිරීමට අනුකූලව සිදු කර ඇති සංශෝධනයක් අපනයන දිරිමත් කිරීමේ අරමුණ නිසා ආනයන බාධා ඉවත් කිරීම නිසා සෙස් බදු ඉවත් කිරීමේ පළමු ක්‍රියා අධිවර ක්‍රියාත්මක කළ තියෙනවා. ඊට අමතරව විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දාලා බදු සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ඒකෙන් දේශීය ගොවිය ආරක්ෂා කරන අපි දන්න අල ගොවියා මේ අල ගලවෙන කාලේ අල ගොවිය ආරක්ෂා කරන මේ පහුගිය කාලේ අනෙක් අතට පාරභෝගිකය ආරක්ෂා කරන අල කිලෝ එකක් වෙනුවෙන් ගහපු බද්දක් පහුගිය කාලේ ගැහුවා. ඒකම වරාය ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ 2023 අයවැය මගින් යෝජනා කරපු වසර පහක් තුළ එම බද්ද ඉවත් කිරීමේ පළමු පියවර ලෙස එකී බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ආනයන අපනයන පාලන පනත යටතේ ප්ලාස්ටික් භාවිතය සීමා කිරීමේ නියෝගයක්ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස සලකන කිරිපිටි පරිප්පු ආදී ගෙවීම් කිරීම් ගැටළු විසඳීමට කටයුතු කරලා තියෙනවා. අපි දන්නවා මේ නොයෙකුත් ආකාරයට මේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල තත්වයන් පැහැදිලි නිර්ණායක අපි දීලා වෙනස් කරලා ඒ ගැටළු निराකරණය කරාට අද අපි කවුරුත් දන්නවා මේ ජනතාවට මේ සහන ලැබෙන්නේ නැහැ. මේ අතරමැදි වෙළඳෝ මේ ජනතාවට ලැබිය යුතු සහන සූරාකර ස්වරූපයක් තියෙනවා. ඒක පැහැදිලිවම ඒ ගැන ආණ්ඩුවක් හැටියට අපි ඒ ගැන සම්පූර්ණයෙන් ඒ ගැන මැදිහත් වෙන්න ඕනේ. විශේෂයෙන් මේ ප්ලාස්ටික් භාණ්ඩ අපි තහනම් කරනකොට මේක මම හිතන්නේ ක්‍රමික කාලයක් ලබා දීලා තමයි මේ තහනම ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එවැනි අවස්ථාවකදී අපිට විශේෂයෙන් බලන්න වෙනවා මේ තුල අයිතු ධනවත් වීමක් යම් පාර්ශ්වයක ලැබෙනවද කියලා. මම හිතන්නේ මේ ක්‍රමිකව මෙහි සම්පූර්ණයෙන් නවත්වීම කළ යුතුයි. ඒ කියන්නේ අපේ රටේ තුල පවා මෙහි මෙහි මේ ප්ලාස්ටික් නිෂ්පාදනය කිරීමත් ක්‍රමිකව අපි අවසන් කළ යුතු කියන කාරණය මම පැහැදිලිව මේ අවස්ථාවේ ගරු සභාපතිතුමාට ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ අදාළ කාරණා එක්ක අද විශේෂයෙන්ම ගරු සභාපතිතුනි මම මේ අවස්ථාවේ මේ වෙලාව ඉල්ලගෙන ගරු අමාත්‍යතුමාගෙන් චයන් සේමසිංහ මහත්මයාගෙන් මම මේ අද කතාව ඉල්ලුවේ පහුගිය අවස්ථාවක පුද්ගලික 50 කඩුම් පදක් හැටියට මේ රටේ අපරාධ නඩු දාන අපරාධ පිනල් කෝඩ් එකට සංශෝධනයක් ගෙනාවා 365 සහ 365 ඒ වගන්තිය සංශෝධනය කරන්න. ඉතින් පහුගිය කාලේ පුරාවටම මේ ගැන නොයෙකුත් බොරු ප්‍රචාර දිගින් දිගටම ප්‍රචාර කරා. මේ සම්බන්ධයෙන් ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මේ 50 ඉවත්වීම තුල සංශෝධනීම් තුල විශාල වශයෙන් ළමයින් සම්බන්ධ ඒ තිබ ආරක්ෂණ අඩු වෙනවා කියලා විශාල වශයෙන් යම් අය මතවාද ප්‍රකාශ කරා. ඉතින් ඒ අදාළ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන 50 කෙටුම්පත් සම්බන්ධයෙන් අදාළ පුද්ගලිකව 50 ගෙනාපු පන්සිවරය හැටියට මම සතුටු වෙනවා. එම පාර්ශ්වයන් අද පාර්ලිමේන්තුවට ගිහි අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මෙකී තත්ත්වය සම්බන්ධයෙන් තීන්දුවක් අද ලැබුණා.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට තව විනාඩියක් කාලයක් තියෙනවා.
ඔව්, අද දිනේදී මේ තීන්දුව ලැබිලා මේ කාර්යය සම්බන්ධයෙන් මෙකී නඩුව සම්බන්ධයෙන් මෙම සංශෝධනය සම්බන්ධයෙන් එය විවස්ථානුකූලයි කියන කාරණය මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මා වෙනුවෙන් පෙනී හිටපු ඒ නීතිචෝරුන්ට විශේෂයෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මැතිතුමාට, ලක්මිනී වරුසු විතාන නීතිඥතුමියට, රුක්ෂාන් සේනාධීර නීතිඥතුමාට, ඒකම දිනේෂ් විධානපතිර නීතිඥතුමාට මම ස්තුතිවන්ත වෙන ගමන් මේ අවස්ථාවේදී ගරු සභාපතිනි මම පොඩි කාලයක් ඉල්ලනවා. මම මේ නඩු තීන්දුවේ අවසාන කොටස මම කියවනවා. කන්ක්ලූෂන්. We have already referred to the in detail the submissions of the learned president council for the proponent of the bill and the learned council for the intervenient petitioners in support of the bill, that the provisions of the bill would in fact ensure that all persons
shall remember your time is over.
Give me a few seconds. I'll finish this. 1 minute time. All persons shall supported of the bill, that the provisions of the bill would in fact ensure that all persons shall be equal before the law and be entitled to the equal protection of the law irrespective of their sexual orientation, and that the bill would in fact enhance their fundamental rights guaranteed to them under the constitution and enable them to live in the society with dignity. We are of the view of the submissions of the petitioners are in fact fanciful hypothesis and have no merit. In the above circumstances, we are of the view that the petitioners have failed to establish that two lies. Finishing. The repeal of the section 365 and 365A of the penal code, which criminalize intimate acts between consenting adults, unconstitutional. The bill has whole law any clause therein in inconsistence with any provision of the constitution. Determination. We are of the opinion that the bill as a whole or any provision thereof is not consistent with the constitution. මගෙන් මම ඉතාමත් ගරු කරන මේ අවස්ථාවේදී මේ තීරණ සම්බන්ධයෙන් සහ මෙය අද දිනේ මම විශ්වාස කරනවා මේ රටේ GSP plus එක ගන්නත් මේ විශාල රුකුලක් වේ කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
Thank you. අද දින න්‍යායපත්‍රයේ විෂයංක 1 සභාව එකඟද? අද දින විෂයංක 2 සභාව එකඟද? විෂයංක 3 සභාව එකඟද? විෂයංක 4 සභාව එකඟද? විෂයංක 5 සභාව එකඟද? විෂයංක 6 සභාව එකඟද? විෂයංක 7 සභාව එකඟද? විෂයංක 8 සභාව එකඟද? විෂයංක 9 සභාව එකඟද? විෂයංක 10 සභාව එකඟද? විෂයංක 11 සභාව එකඟද? විෂයංක 13 සභාව එකඟද? විෂයංක 14 සභාව එකඟද? විෂයංක 15 සභාව එකඟද? පාර්ලිමේන්තුව කල් තැබීම ගරු සභානායකතුමා,
පාර්ලිමේන්තුව 2023 මැයි මාස 10 වෙනි බදාදා දින පෙරවරු 9:00 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරනවා.
සභාව කල් තැබන අවස්ථාවේ යෝජනාව ගරු මදුර විතානගේ මැතිතුමා.
ගරු මුලාසනේ සභාපතිතුමනි, මහජනතාව වෙත පොදු පහසුකම් සැපීමේ කාර්ය මූලික වශයෙන් පළාත් පාලන ආයතන වෙත පැවරී ඇත. දිවයින පුරා පවතින පළාත් පාලන ආයතන 340ක පමණ කාල සීමාව ඉක්මවා ඇති හේයින් එම පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස්වරුන්ගේ පාලනයට පත්කොට ඇත. පළාත් පාලන ආයතන මගින් සිදුවිය යුතු කාර්ය මහජන හිතකාමී සහ කාර්යක්ෂමවරුන් සුදුවේද යන්න නිසි පරිදි අධීක්ෂණය විය යුතුය. එයින් පළාත් පාලන ආයතන මගින් ඉටු කරනු ලබන කාර්යයන් නිසි පරිදි සිදුවේද යන්න සොයා බැලීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කළ යුතුයයි මම ගරු සභාවට යෝජනා කරමි. මුලාසනේ සභාපතිතුමනි, විශේෂයෙන් මම මේ යෝජනා ඉදිරිපත් කිරීමට හේතු වුණේ උපතේ සිට විපත දක්වා සම්පූර්ණයෙන්ම සමස්ත නාගරික පරිපාලනය, පොදු පහසුකම්, මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන්ම බලධාරී ආයතනය වෙන්නේ පළාත් පාලන ආයතනය. එතකොට මේ අවස්ථාවේදී මහජන නියෝජිතයන් නොමැතිවීම ඉතාමත්ම ගැටලුවක් බවට පත් වී තිබෙනවා. ඒක නිසා මේ පවත්නා නීති ක්‍රමය යටතේ මේ වෙන විට සීමා නිර්ණය කරගෙන යාම සහ ඒ අදාළ පළාත්පාල නියෝජිතින්ගේ ප්‍රමාණය වැඩිවීම යන කාරණා විශේෂයෙන්ම සැලකිල්ලට ගනිමින් මේ වන විට නීති වෙනස් වීම කටයුතු කරන බැවින් නැවත ඒ මැතිවරණය පවත්වන තෙක් මේ සියලු කටයුතු අධීක්ෂණය සඳහා සුදුසු යාන්ත්‍රණයක් අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මහජන නියෝජිතයින් තීරණ ගන්න ඕන තැන්වල නිලධාරීන් තීරණ ගැනීමෙන් යම් යම් ගැටලු මතුවන බැවින් මම ගරු සභාවට යෝජනා කරන විශේෂම අදාළ විෂය භාර අමාත්‍යතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් සුදුසු යාන්ත්‍රණයක් සකස් කරන්න කටයුතු කරන්න කියලා. මොකද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා පමණයි දැන් සෑම මැතිවරණ කොට්ටාසයකම මහජන නියෝජිතින්ගේ මහජනතාවගේ පත්වෙච්ච නියෝජිතයා විදිහට වැඩ කටයුතු කරන්නේ. එහෙමනම් එම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට එම විශ්වාහරණ ලද පළාත් පාලන ආයතන අධීක්ෂණය කිරීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් බලතල පැවරීමක් අවශ්‍ය බව මා අදහස් කරනවා. මොකද විශේෂයෙන් මේ ගැන විශේෂයෙන්ම ජනතාවගේ ලොකු ඉල්ලීමක් තිබෙනවා. සෑම පසුගිය දවස් කීපෙම ජනතාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත තමන්ගේ යෝජනා අදහස් ඉදිරිපත් කළා තියෙනවා මේ සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් හදන්න කියලා. ඉතින් ඒක නිසා තමයි මම විශේෂයෙන් මේ යෝජනා ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මාර්තු 9 වෙනිදා සිට අප්‍රේල් 25 වෙනිදා දක්වා කාලය තුළ රාජ්‍ය සේවකයන් බොහෝ පිරිසක් මේ නාම යෝජනා දීම නිසා උන්ට යම් යම් ගැටලු ඇති වුණා. ඒක නිසා අද දින මම ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් අද දින සිට ඔවුන්ට රැකියාවට යාමට සහ වැටුප් ලබා ගැනීමට අවශ්‍ය ඒ අවස්ථාව සලසා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යතුමාටත් අධිකරු ජනාධිපතිතුමාටත් කැබිනට් මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වන අතර මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න කියලා මම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද අද වෙන විට අපි මහජන නියෝජිතය විදිහට ඉඳලත් සමහර තැන්වල ඒ නිලධාරීන් විසින් යම් යම් අත්නෝමතික දරදඬු තීරණ ගැනීම තුළ ජනතාවට තමන්ගේ පහසුකම් වැඩ කටයුතු කිරීමේ යම් යම් ගැටලු ඇති වෙලා තියෙනවා. ඒක නිසා අද ජනතාවගෙන් එන මේ යම් යම් විරෝධතා, ඒ වගේම පැමිණිලි තවදුරටත් ඉදිරිපත් නොවන ආකාරයට මහජන නියෝජිතයෝ විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සඳහා අවශ්‍ය අධීක්ෂණය බලතල ලබා දීමටත්, ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත් වීම වීමටත්, ඒ වගේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හරහා ගරු ආණ්ඩුකාරතුමන්ලා මගින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය අධීක්ෂණ කටයුතු සහ පසු විපරම් සහ මැදිහත් වීම කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට මැදිහත් වෙන ලෙසත් කටයුතු කළ ලෙස මම මේ අවස්ථාවේදී ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. දුලේ
ගරු ප්‍රේමසස්සි දලවත්තමැතිතුමා යෝජනා ස්ථිර කරා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. මම හිතන්නේ අපි කවුරුත් දන්නවා පළාත් පාලන ආයතනයක් කියන්නේ
ඊළඟට කවුද
මොන තරම් සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජන ජීවිතයට කොතරම් වැදගත් ආකාරයට බලපාන ආයතනයක්ද කියන කාරණය අපි කාටවත් රහසක් නෙමෙයි. පුද්ගලයක උපත ඉඳලා විපත දක්වා දිගින් දිගටම ඒ අදාළ මැදිහත්වීම දේශපාලන බිම්මත්මේ දේශපාලන යාන්ත්‍රණය ඒ මැදිහත්වීම සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ පළාත් පාලන ආයතන හරහා. එතකොට අපි දන්නවා අපේ රටේ පළාත් සභා කර්මන්නේයි
හැබැයි පළාත් පාලන ආයතනවල අදාළ තත්ත්වයන් තුළ පහුගිය කාලයේ කාල සීමාව ඉවත් වෙලා තියෙනවා, ඉවරලා තියෙනවා. ඒ ජනතා නියෝජිතයන්ගේ දුර කාලය අවසන් වෙලා තියෙනවා. දැන් මේක නිලධාරීවරේ උදෙක්ම මේ යාන්ත්‍රණය තුළ මේ කටයුතු කර යන ස්වරූපයක් අපිට පේන්න තියෙනවා. එතකොට මේ ගරු මදුර විතානගේ මන්ත්‍රීතුමා කරපු යෝජනාව මා විශ් ස්ථිර කරන ගමන් ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තත්ත්වයන් තුළ අපි ජනතාව මතය දරන ජනතාව වෙනුවෙන් කටයුතු කරන ජනතාවගේ පරමාධිපත්‍යයෙන් තේරලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරයි. දැන් මේ වෙනකොට අපි සම්බන්ධීකරණ කමිටු හරහා ඒ අදාළ කටයුතු දැන්ටමත් කරගෙන යනවා. ඒ මැදිහත් වීම කරනවා. ඒ අදාළ පාලන තන්ත්‍රය තුළ අවශ්‍ය දායකත්ව ලබා දෙනවා. ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා there is a high possibility of there is a big risk regarding dengue right now. So we are in an urgent situation. We have to prevent the dengue spreading all over the country. ඉතින් මම විශ්වාස කරනවා මේ තත්ත්වයන් තුළ ගරු සභාපතිතුමනි මේ සඳහා දේශපාලන යාන්ත්‍රය තුළ ජනතාවගේ නියෝජිතයන් හැටියට දැනට පාර්ලිමේන්තු තුළ මේ සම්බන්ධීන කමිටු සභාපතිවරු නියෝජනය කරන මන්ත්‍රීවරු හරහා මේ ක්‍රියාවලිය යථාවත් කරන යම් රෙගියුලේටරි බෝඩ් එකක් එක යම් යථාවත් කිරීමක් සිදු කිරීම අත්‍යවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. ඒ තුළ ජනතාවට වග කියන as you are a member of COP, you are aware, you share the same experience. How the public servant react inside the COP? No responsibility at all. They all criticize the predecessor. So we must have a proper mechanism to have a responsibility towards the people. So that's what we are asking. We have to have this kind of mandate from the ministry to look after these provincial councils. පළාත් පාලන ආයතන සඳහා ජනතාව වෙනුවෙන් මැදිහත් වෙන ජනතාව වෙනුවෙන් වග කියන්න. නැත්නම් you know there are public servants after they have tenure they can go for they can take their pension but no one will look after the people's interest. So we have to be very careful regarding these kind of situations. So we must have a regulatory board, we must have a proper mechanism. ඒ වෙනුවෙන් තමයි මේ අදාළ ඉල්ලීම කරන්නේ. මේක මේ තුල පුද්ගලයන්ට ජනතාවට කියන වග කියතු පුද්ගලයෙක් කවුද දැන් වග කියන්නේ කියන කාරණය. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ සඳහා අපි පාර්ලිමේන්තු විදියට අපි යම් ආකාරයකට මෙවැනි ක්‍රියාවලියකට අවශ්‍ය නායකත්වය දෙන්න ඕනේ. මේ ඩෙංගු කරදරය ඒකම පහුගිය කාලේ පුරාම අපි දන්නවා මේ පළාත් පාලන ආයතන තුලින් කැලි කැසි කසල මේ සියලුම දේවල් ප්‍රතිචක්‍රීකරණ ආකාරය මේවා එකතු කරන ආකාරය මේ සියලුම දේවල් සම්බන්ධව ඒ අවශ්‍ය නායකත්වය දෙන්න යම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඒ අවශ්‍ය මම හිතනවා පළාත් පාලන අමාත්‍යාංශය තුලින් අපේ ජානක වක්කුඹුර මහත්තුමා ඉන්නවා, ගරු අග්‍රාමාත්‍යතුමා ඉන්නවා. මේ සියලුම දෙනා එකහුව වෙලා යම් ආකාරයේ නායකත්වයක් දෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ තුල අපිට පුළුවන් නිවැරදි යාන්ත්‍රණයක් එක්ක නිවැරදිව ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න. මොකද we don't have any interest in politics right now. As you are aware that at the moment we are helping the government not as a political agenda, we are supporting the president himself because he is at the moment he's
doing a great job. Your time is over.
ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ සම්බන්ධව අපි අවශ්‍ය නායකත්වයක් තුල මේ අවශ්‍ය ක්‍රියාවලියක් තුල අවශ්‍ය ප්‍රතිපාදන එක්ක ඒ අවශ්‍ය නායකත්වය දෙන්න අවශ්‍ය දේශපාලන නායකත්වය දෙන්න ඒ අවශ්‍ය ක්‍රියාවලිය ඔබතුමා සකසයි කියලා මේ පාර්ලිමේන්තු ඇතුළේ සියලු මන්ත්‍රීවරුන්ට පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව ඒ අදාළ සම්බන්ධීකර කමිටු වලට සහභාගී වෙන්න පුළුවන්. They have the right. So ඒ සඳහා අවශ්‍ය නායකත්වයේ අවශ්‍ය ඒ ක්‍රියාවලිය නිර්මාණය කළ දෙන ලෙස ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින බොහොම ස්තුතියි.
තව ස්තුතියි. මීළඟට ගරු හේෂා විතානගේ මහත්තුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා. සිත ගරු සභාපතිතුමනි අපි ගරු මදුර විතානගේ මන්ත්‍රීතුමා මම හිතන්නේ අතිශය කාලෝචිත මාතෘකාවක් අද ගෙනහලා තියෙනවා. එතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ කල්තැබීම් විවාදය තුලදී අදහස් දක්වන අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම හිතනවා අපේ රටේ පළාත් පාලන ආයතනයක් කිව්වම අර අපි සාමාන්‍යයෙන් කියන විදිහට උපතේ ඉඳලා මරණය දක්වා පුරවැසියෙකුට පහසුකම් සපයන අපේ රටේ තියෙන ප්‍රධාන රාජ්‍ය ආයතනයක්. හැබැයි මේ වෙනකොට අපි කවුරුත් දන්නවා පළාත් පාලන ආයතන
ශේෂ කොමසාරිස් පාලනයට ගිහිල්ලා තියෙනවා. අවුරුද්දක් කල්පිරලා එතනින් එහාටත් මැතිවරණයක් තියාගන්න බැරි තැනක කොමසාරිස් පාලනයට යටත් වෙලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අපේ රටේ අද මේ මොහොතේ තියෙන ආර්ථික අර්බුදය හේතු කරගෙන මේ මැතිවරණය නොපවත්වනවා කියන කාරණාව සමාජය තුළ කතිකාවක් බවට පත් වෙන්නත් රජයේ වෙනුවෙන් ඒ අවශ්‍ය පිළිතුර විදිහට ඒක ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. නමුත් මේ කාරණාව කෙසේ වෙතත් මේ තුලින් ඇති වෙලා තියෙන නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. මම හිතන අපේ ජානක වක්කුඹරගරු ඇමතුමා මෙතන ඉන්නවා. ඔබතුමා දන්නවා, ඔබතුමත් පළාත් පාලන ආයතනයක හිටපු කෙනෙක්, මමත් පළාත් පාලන ආයතනයක හිටපු සභාපතිවරයෙක්. ඒතර අපේ මදුර විතානගේ මැතිතුමත් පළාත් පාලන ආයතනයේ හිටපු සභාපතිවරයෙක්, නගරාධිපතිවරයෙක්. ඒතර අපි කවුරුත් දන්නවා පළාත් පාලන ආයතනයක පරිපාලනමේ කාරණාවලදී මම හිතන්නේ ඉන්න රාජ්‍ය නිලධාරි නැත්තම් ලේකම්වරයා කොමසාරිස්වරයාට අවශ්‍ය ඍජු තීන්දුව తీරන අරගෙන මේ පළාත් පාලන බල ප්‍රදේශය තුළ ජනතාවගේ පහසුකම් සැපේ ක්‍රියාවලිය ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයෙන් කරන්න අවශ්‍ය නීති ප්‍රතිපාදන සමහර පළාත් පාලන ආයතන කරගන්න බැරි වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මා නියෝජනය කරන ඇඹිලිපිටිය බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ ඇඹිලිපිටිය ප්‍රාදේශ සභාවට දෙන විශාල බල ප්‍රදේශයක් අපි කතා කරොත් කසල කළමනාකරණ කටයුත්ත කරගන්න සමහර වෙලාවට ඒ අවශ්‍ය වාහනේ තිබුණ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද ඒ ඌණ ආදායම් තියෙන පළාත් පාලන ආයතන, ඒ පළාත් පාලන ආදායම් ගේන්න රාජ්‍ය නිලධාරීන්ට හැකියාවකුත් නැහැ, උනන්දුකුත් නැහැ. හැබැයි දේශපාලන අධිකාරිය නැත්නම් සභාපතිවරයෙක් ඉන්නවා නම් කොහෙන් හරි අඩුම ගානේ පළාත් සභාවට එන උසාවි දඩ මුදල් ටික හරි අරගෙන ඇවිල්ලා මේ පළාත් පාලන ආයතනේ දුවනවා. මම හිතන්නේ මේ කාරණා එක්ක ජනතාවගේ වෙන අපහසුතාවය කොච්චරද කියලා කියන්න මම දැක්ක ඊයේ පෙරේද දවසක ඇඹිලිපිටිය නගර සභා බලපදේශයේ තියෙන ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය ඉස්සර සම්පූර්ණම ගස්කොලන් වැටිලා අතු ගාලා සුද්ධ කරන්න බැරි තත්ත්වයක් තුන මම පස්සේ හොයලා බැලුවා. සමහර වෙලාවට අවුරුදු කාල සීමාවත් එක්ක ඒ නිලධාරී යොදවා ගන්න බැරි වෙන්නේ නැති. හැබැයි සභාපතිවරයෙක් ඉන්නවා නම් ඒ සභාපතිවරයා දන්නවා මගේ වගකීම මේ ප්‍රදේශයේ පිරිසිදුව තියාගන්න, මේ ජනතාවගේ මූලික පහසුකම් ටික සපයන්න, මේ මගේ බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න කටයුතු කිරීම. සර් මම මේ වෙලාවේදී මේ යෝජනාව තුලින් මතුවෙන ප්‍රස්තුතිය විදියට ගන්නේ අපි මේ වෙලාවේදී මේක නිහඬ කරලා තියලා රාජ්‍ය නිලධාරීන්ගේ පාලනික නතු කරලා තිබිලි වෙලා උත්තරයක් හොයන්න පුළුවන් වෙයිද කියලා. සර් අපි හිතනවා ආණ්ඩු පක්ෂයෙන් එන අපේ යෝජනාවක් මේ වෙලාවේදී අතිශයම වැදගත් කාරණාවක් පළාත් පාලන මැතිවරණයක් තියලිවර වෙලා ජනතාවාදී පළාත් පාලන ආයතන ටිකක් ජනතාවගේ කැමැත්ත පරිදි ඒක මොන දේශපාලන පක්ෂයද වෙන්න පුළුවන් මොන කුමන දේශපාලන පක්ෂයෙන් ආවත් පළාත් පාලන ආයතන ටිකට මහජන නියෝජිතයන්ගේ අවශ්‍යතාවය දැඩිව තියෙනවා කියන කාරණාව මේ වෙලාවේදී විශේෂයෙන් මතු කරනවා. ඒ හේතුව තමයි අපේ රටේ මේ වෙනකොට පළාත් සභාවෙන් වෙච්ච ඒ වගකීම් කොටස ඉටු වෙන්නේ නැහැ. දැන් අවුරුදු ගාන පළාත් සභාව මැතිවරණයක් නැහැ. ආණ්ඩුකාරවරුන සමහර ආණ්ඩුකාරව පිස්සු කෙරිනු. අපේ ආණ්ඩුකාරවරයෙක් හිටියා ගීතා කුමාරසිංහ ඇමතුමියනේ. ආණ්ඩුකාරතුමා ජපානයේ ඉන්නේ. මේ ආණ්ඩුකාරතුමාගේ නිලධාරීන් ගිහලා ආණ්ඩුකාරතුමාගේ වාහනෙට තෙල් ගැහුවා කිරිවිල්ල බිල් ගන්නවා. ඉතින් මම හිතන්නේ ජනාධිපතිතුමා යන්න කියලා තියෙනවා ඒ ආණ්ඩුකාරුන්ට. ඉතින් පළාත් සභාව ටික වැහිලා තියෙනවා. එතකොට පාර්ලිමේන්තුවත් අද විකෘතියක් තියෙනවා. ආණ්ඩුවෙන් මෙහාට එනවා, විපක්ෂයෙන් එහාට යනවා. කවුද ආණ්ඩුවේ කියලා හොයාගන්න බෑ, කවුද විපක්ෂයේ කියලා හොයාගන්න බෑ. ඉතින් මේ වගේ තත්ත්වයක් උඩ පාර්ලිමේන්තුවත් විකෘතියක් තියෙනකොට පළාත් සභාවත් නැති වෙලාවේ ප්‍රාදේශ සභාවත් නැතුවාම රටේ මිනිස්සු කිනුද ජනාධිපතිතුමත් මේ රටේ සැබෑ ජනවරමක් නැතුව ආපු ජනාධිපතිතුමෝ. ඒතර මේ රටේක මහජන නියෝජිතයෝ කවුරුවත් ජනතාවට නෑ කතා කරන්නේ. මේ රටේ සියලු මහජන නියෝජිත ආයතන අද වැහිලා ගිහිල්ලා තියෙන නිසා අපි ඉල්ලීමක් කරනවා. මේ රටේ ප්‍රශ්නයක් තියෙන එක ඇත්ත, ඒක අපි නොදන්නවා නෙමෙයි. හැබැයි රටේ ජනතාවට තමන්ට කැමති මේ රටේ නිර්මාණය වෙච්ච ගැටු සාගත තත්ත්වයක් එක්ක රටේ ජනතා මතය නැවතවරක් කියවන්න පුළුවන් අවස්ථාවක් මෙතුවන්නේක් කරහා දීලා පළාත් පාලන ආයතනවල ඒ ප්‍රධානීන් සහ මන්ත්‍රී මණ්ඩලයක් කරහා පත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න. ඒකට අලුත් දේ ගැන අපි යෝජනාවට මම නම් පළාත් පාලන ආයතනයේ හිටපු සභාපතිවරයෙක් විදිහට කැමති. ඒ යෝජනාව මම හිතන්නේ ඉතාම කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙනහලා ඇමතුමා පිළිතුරක් ලබා දෙයි කියලා අපි හිතනවා. අලුත් ඒ කොට්ටාසත් එක්ක මේ පළාත් පාලන ආයතන ටික ඉතා කඩිනමින් තියන්න පුළුවන් නම් ඉතාම වැදගත් වේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ආණ්ඩුවට බලයේද නැද්ද ආණ්ඩුවේ ජනමතය රටේ ජනතාව දැනගනීද නැද්ද කියලා බය ඉන්නේ නැතුව මේ රටේ ජනතාව විල්ලන පළාත් පාලන මැතිවරණය ලබා දීලි වෙලා ජනතාවාදී එක ආයතනයක් හරි මේ රටේ තියෙනවා කියලා පෙන්වන්න අවස්ථාවක් උදා කරගන්න කියන කාරණාව මතක් කරමින් අපි ගරු ඇමතුමාගෙන් අපි අහනවා කවද්ද ඇත්තටම පළාත් පාලන ඡන්දය තියන්න හිතේවත් තියෙන කියන දේ ජනතාවට කියන්න කියලා බොහොම
ස්තුතියි මීළඟට ගරු ගීතා කුමාරසිංහ මෙතිනිය ඔබතුමියට විනාඩි 3ක කාලයක් තියෙනවා.
ස්නාරූඩ මන්ත්‍රීතුමනි ගරු මන්ත්‍රීතුමනි පළමුවෙන්ම මම මේ සභාව ඉදිරියේ මගේ කනගාටුව සහ බලවත් සිත්තවුල මේ අමරකීර්ති අතුකෝරාල අපේ හිටපු ගරු මන්ත්‍රීතුමාගේ වියෝව පිළිබඳ ඔහුව ඝාතනය කළා ඒ පිළිබඳ පවුලේ උදවියට සහ එතුමාට මම මගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරමින් එතුමාව සිහිපත් කරමින් ඒ අශෝභන ක්‍රියාව ඒ මහත් අපකීර්තිමත් ක්‍රියාව ගැන තවදුරටත් කතා නොකර සිටීම යුතුකමක් කියලා හිතා ගන්නවා. නමුත් අද දින විශේෂයෙන්ම මදුර විතානගේ ගරු මන්ත්‍රීතුමා විසින් කරන ලද යෝජනාව අතිශයින්ම ඉතාම අවශ්‍යතාවයක් මේ රටට ඉතාම අවශ්‍යතාවයක් සපුරා ගැනීම උදෙසා එතුමා කර ඒ යෝජනාව පිළිබඳ මම මගේ අදහස් කීපයක් තමයි මේ කියන්නේ. ඔබ අපි සියලු දෙනාම දන්නවා ග්‍රාමීය වශයෙන් දේශපාලනයේ යෙදෙනකොට අපිට පේන දෙයක් තමයි මේ පළාත් සභා ප්‍රාදේශ සභා නගර සභා ඔය හැම දෙයක තුලින්ම ජනතාවට මොන තරම් සේවයක් කරනවද කියලා. ඔවුන් ඉතාම ඔවුන්ට හදිස්සියක් කරදරයක් අර කිව්වා වගේ උපතේ සිට මරණය දක්වාම සිදුවෙන ඕනෑම අවස්ථාවකදී ඔවුන් යන්නේ එක්ක තමන්ගේ ප්‍රාදේශ සභාවට එහෙම නැත්නම් පළාත් සභාව ඒ වගේ නගර සභාව ඒ සියල්ල වෙනුවෙන් තමයි ඔවුන්ගේ කාරණා ඉෂ්ට සිද්ධ කරගන්නට යන්නේ. එම නිසා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ හේෂා විතානගේ මන්ත්‍රීතුමාට. එතුමා මේක ආණ්ඩුපක්ෂයෙන් ඉදිරිපත් කර යෝජනාවක් වුණත් ඒට සතුට ප්‍රකාශ කරමින් කරන ලද කතාව ගැන ඇත්ත වශයෙන්ම තිබිය යුත්තේ එයයි. මොකද මේ රටට අවශ්‍ය දෙයක් අවශ්‍ය මොහොතක ලබා ගැනීම. අපි රාජ්‍ය සේවකයින් අපි කියමු කොමසාරිස්තුමන්ලාගේ යටතට මේක පත් කරලා තියෙනවා. ඔවුන් විසින් ඒ තරම්ම ජනතාවට සමීපව කටයුතු කළ හැකිද කියලා. මොකද මහජන නියෝජිතයෙක් කියන්නේ ගමෙන් ගමට දොරින් දොරට මලගෙදරේ හැම තැනදීම මුණ ගැසෙන ඉතාම සමීප සම්බන්ධතා තියෙන කෙනෙක්. ඉතින් එවැනි කෙනෙකුගෙන් ලබාගත යුතු මේ සම්බන්ධතාවය එහෙම නැත්නම් නිසි කලමනාකරණය මං හිතනවා අපිට කරන්න පුළුවන් හොඳම දේ සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන්ලා අතින් ඒ කටයුත්ත ඉස්ස සිද්ධ කරගන්නට අවස්ථාව සලසා දීම කියලා. එහෙම නැත්නම් රටේ ජනතාවට සෑහෙන අපහසුවක් අමාරුවක් ප්‍රශ්නයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එම නිසා අපි හිතනවා මේ ඉක්මනින් ඡන්දයක් ලැබීම සුදුසුයි කියලා. නමුත් අද අර ඉන්න කණ්ඩායම දෙස බලනකොට ප්‍රාදේශීය සභාවකට උනත් විශාල සෙනගක් ඉදිරිපත් කළා. ඒ අය බාගෙට භාගයක් අඩු වෙලා සීමා නිර්ණය කටයුතු කඩිනමින් ඉක්මන් වීමෙන් මේ කටයුත්ත ඉතින් සිද්ධ කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි. ගරු වීරසුමන වීරසිංහ මැතිතුමා ඔබතුමාට විනාඩි 2ක් කාලයක් තියෙනවා.
ගරු මුලසනාරුවේ මන්ත්‍රීතුමනි මදුර විතානගේ මන්ත්‍රීතුමා ඉතාමත් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළා. ලැබී තියෙන කෙටි කාල සීමාව තුළ ගරු විශේෂ රාජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්න නිසා කාරණා කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණාව පළාසභා දැන් ක්‍රමයේ නැති වෙලා පළාසභා අහෝසි කරලා දැන් අවුරුදු 4කට ආසන්න කාලයක් අවුරුදු 5කට කාලයක් වෙනවා. පළාසභා ක්‍රමයේම සම්පූර්ණම නිෂ්ක්‍රිය කළා. තම්බේ පළාත් පාලන ආයතන වලටත් ඒක තමයි දැන් වෙන්න යන්නේ. මැතිවරණය වෙනුවෙන් මරාගෙන මරණ සටනක හිටපු ඇතම් අය ඇතම් පක්ෂ නායකයෝ අද මීග් ගාන්නේ නැහැ මේ මැතිවරණය සම්බන්ධව. ඒක නිසා මේ මැතිවරණය තියෙන දිනේ පේනතෙක් මායිමෙන් එහාට ගිහිල්ලා ඇමතුමා අපිට දැන් සැකසහිත අවිනිශ්චිතයි ඔබතුමාලට කැමති දවසක තමයි දැන් මැතිවරණය තියෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ යෝජනාවේ පස්විත කාරණාව මේ මැතිවරණය තියෙන තාක්කල් මේ පළාත් පාලන ආයතන කොහොමද සක්‍රිය වෙන්නේ කියන කාරණාව. ඒකෙදි මම දන්නවා අපි 2015 පළාත් පාලන ආයතන ඉතුරු වෙලාවේ ඔබතුමාල අපි එළාවේ මැතිවරණෙල්ලා අරගල කරා අවුරුදු 3ක්. ඒ වෙලාවේ සමස්ත පළාත් පාලන යාන්ත්‍රණයම සම්පූර්ණ කඩා වැටුණා. පමණක් වෙනාට හිතනවා මේ දේශපාලඥයෝ අපි මේ 225ට බැනලා ගොඩක් දෙනු සතුරු වෙනවා. දේශපාලඥයොන්ට බැනලා සතුරු වෙනවා. හැබැයි ඊට වඩා අන්ත දූෂිත ආයතන ප්‍රමාණයක් නිලධාරී යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වුණා. පළාත් පාලන ආයතනයක ප්‍රධානියා බවට පත් වෙන පළාත් පාලන ආයතනයේ ලේකම්වරයා. සමහරට ප්‍රථම ලේකම්වරු වැඩ බලන ලේකම්වරු නිසි සුදුසුකම් නැති ඒ තාවකාලික පත්වෙච්ච ලේකම්වරු තමයි පහුගිය කාලේ වැඩ බලන ලේකම්වරයා විතර සම්පූර්ණ පරිපාලනය බාරගත්තේ. ඔවුන්ට බලය නැති ඇතම් දේවල් අයිතිවාසිකම් නැති ඇතම් දේවල් පාවිච්චි කරා. මම දන්නවා පමණක් පළාත් පාලන ආයතනවල ලේකම්වරයාට හිමි නැහැ වාහනය.
හැබැයි
පහුගිය කාලේ පළාත් පාලන ආයතන විසුර හැදුනෙන් පස්සේ ලේකම්වරයා වාහනය සභාපතිවරයාගේ හෝ වාහනය පාවිච්චි කරා. පහුගිය 2018 පස්සේ පළාත් පාලන ආයතන ස්ථාපිත වුණාන් පස්සේ ඒ වාහනේ එහෙම පාවිච්චි කරන සබිපත් තිබුණා. එතකොට පමණක් ප්‍රශ්නයක් ගැන කතා කරන තැනක් තිබුණේ නැහැ. ඒක නිසා ගරු අමාත්‍යතුමාගේ ඉල්ලා සිටිනවා යම් නියාමනයක් වෙන්න ඕන. ඒ නියාමනය මේ පළාත් පාලන ආයතනයේ විදුලාම්පන් නැති වුණාම මරණයක් වුණාම අසරණයක් වුණාම පාලම බෝක්කක් කරනවාම ඒ ගමේ හිටපු මන්ත්‍රීවරයාද කියන්න යන්න තැනක් නැහැ. නිලධාරී ක්‍රාන්තනයක් ක්‍රියාත්මක වෙන්න. ඒක නිසා ඒ ආයතන ක්‍රියාත්මක වෙන්න. ඔබතුමාගේ ගෞරවයෙන් අවධානය යොමු කරනවා සහ ස්තුතිය පුද කරනවා. මෙතන මේ මැතිවරණය ටිකක් පේනතෙක් මායමට ගියා ආයතන ගියාට පස්සේ 3000ක් විතර වෙච්ච රාජ්‍ය සේවකයන් සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් මාස ගණනාවක් තිබුණා. ඒක ඊයේ වෙනකොට යම් ප්‍රමාණයකට විස්තර දීලා විසඳලා තියෙනවා. ඔබතුමාගේ ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඒක අලුත ගහපු චක්‍රලේඛය ඔබතුමාගේ අමාත්‍යංශ ලේකම්තුමා විසින් ගහපු චක්‍රලේඛය තවත් ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා කරු අමත්තුමනේ. ඒ චක්‍රලේඛය සඳහන් වෙන්නේ අදාළ සේවකයා අදාළ පළාත් පාලන වල ප්‍රදේශයෙන් පිටතනකට යන්න ඕන කියලා. ඒකයි තාමත් අසාධාරණ තීන්දුව. මොකද මේ මැතිවරණය කොට්ටාසකමේ මත තියෙන මැතිවරණයක් කරුවා මැතිවරණේ. ඔබතුමා දන්නවා කොට්ටාසෙට තමයි අපේක්ෂා ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා තමන්ට ඒ කොට්ටාසෙන් පිට වෙනත් කොට්ටාසෙට සේවයට වාර්තා කිරීම සාධාරණයි. පමණක් පළාත් ආයතන රාජ්‍ය සේවකයා උදාහරණයක් විදිහට මට අවසාන අප්‍රතිය දෙන්න. උදාහරණයක් විදිහට අධ්‍යාපන විද්‍යාපීඨයේ සේවය කරන සේවකයෙක් ඌට අදාළ බලපෑදේශයෙන් පිට තියෙන දිස්ත්‍රික්ක නුත් ගෞගානක් එහා තියෙන විද්‍යාපීඨයක් වෙන්න පුළුවන් සේවයට වාර්තා කරන්න තියෙන. සෞඛ්‍ය ශේෂ්ත්‍රෙත් එහෙම ප්‍රශ්න තියෙනවා. ජාතික භාෂාවක් නම් එහෙම ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මේ කාරණාව පිළිබඳව කරු අමාත්‍යමනේ කාරුණික අවධානය යොමු කරන්න. ඒ චක්කලේකේ තුල ඒ කොට්ටාසක අපේක්ෂක නම් කොට්ටාසෙන් පරිබාහිර කොට්ටාසක ස්ථාන මාරුවක් සහ ආයතන ප්‍රධානීන්ට අමාත්‍යංශ ලේකම්වරුන්ට තියන්න ආසන්නම පහසුම ස්ථානයක් ලබා දෙන්න කියන කාරණාවත් මානසිකව බලන්න කියලා. මොකද ඒ අපේක්ෂකයන්ගේවත් පක්ෂවලත් ප්‍රශ්නයක් නෙවෙයි මේ ක්‍රමයේ තුල ඇති ප්‍රශ්නයක්. ඒකටත් උත්තර දෙන්න කියන කාරණාව නැවත නැවත අද උදේ ඉඳලා ඔබතුමා එනවාකම් බලාගෙන හිටියා මේ ප්‍රශ්නේ අතු කරන්න. ඒක මේ මොහොතේ මම පාවිච්චි කරන්නේ ඒ වෙනුවට උත්තරයක් ලබා දෙන්න මැදිහත් වෙන්න කියන කාරණාව. බොහොම ස්තුතියි.
ගරු කපිල අතුකෝරල මෙතුමා ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
අවසරයි මූලස්තරණ රුඩෝ මන්ත්‍රීතුමනි. පළමුවෙන්ම අපි අතරින් සදහටම විය වූ අමරකීර්ති අතුකෝරල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට නිවන් සුවපත් කරනවා. ඉතින් මදුරු ඉතනගේ මන්ත්‍රීතුමා ගෙනාපු මේ කාලෝචිත මාතෘකාව පිළිබඳව විශේෂ මතක් කරන්න ඕනේ පළාත් පාලන ආයතන. පළාත් පාලන කිව්වහම එතනම තියෙන අර්ථය පළාතක් කොට්ටාසයක් පාලනය කරන්න පුළුවන් ආයතනයක්. ආයතන මහනගර සභාව නගර සභා ප්‍රාදේශීය සභා මේ ටික ගත්තාම මේ වෙනකොට නිලධාරීන්ගේ පාලනයට නතු වෙලා තිනෝ. ඒ වගේම ආණ්ඩුකාරවරුන්ගේ පාලන යටතේ පළාත් පාලන කොමසාරිස්වරු පළාත් පාලන සහකාර කොමසාරිස්වරු විසින් දෙනු ලබන තීන්දුව තීරණත් එක්ක තමයි මේ වෙනකොට මේ පළාත් පාලන ආයතන සියල්ල පාලනය වෙන්නේ. එතකොට විපක්ෂිනුත් අපේ හේෂාවිතානගේ මන්ත්‍රීතුමත් කිව්වා සමහර ආණ්ඩුකාරවරුන්ගේ පාලනයත් එක්ක සමහර කොමසාරිස්වරු කොමසාරිස්වරෙක් ඉන්නේ පළාතකට එක්කෙනයි සහකාර කොමසාරිස්වරෙක් දිස්ත්‍රික්කයට එක්කෙනයි. එතකොට ප්‍රාදේශීය සභා ගත්තොත් 1987 අංක 15 දරන පනතින් පැවරුණු බලය පිළිබඳව ලේකම්වරුන්ට තියෙන දැනුම කොච්චරක්ද? ඉතින් ඒත් එක්ක මේ පළාත් පාලන ආයතන ගත්තාම විශේෂයෙන්ම සිංහල පළාත්, දමිළ පළාත්, මුස්ලිම් පළාත්. එතකොට සමහර පළාත් පාලන ආයතනවල ලේකම්වරයා සමහරවිට සිංහල වෙන්න පුළුවන්, දමිළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. එතකොට මේ මිනිස්සු හැමෝම තමන් පදිංචි කොට්ටාසය තුළ ඒ පළාත් පාලන ආයතනය හරහා ගොඩක් සේවාවන් ලබාගෙන පුරුදු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මදුරිතානගේ මන්ත්‍රීතුමා කියපු විදිහට කෙනෙකුගේ උපතේ සිට විපත දක්වා මේ පළාත් පාලන ආයතනවල සේවාවන් මිනිස්සුෙකුට ලැබෙන්න තියෙනවා. ඉතින් ඒත් එක්කම සමහරලාට ආගමික මධ්‍යස්ථාන, ඒ වගේම මරණාධාර සමිති,
පොලිස් සංවිධාන,
මෙවැනි සංවිධාන ගමක තියෙන ස්වේච්ඡා සංවිධානවල බොහොමයක් ඉල්ලීම්. ඒ වගේම ප්‍රජාසේවයට ලැබී මේ මිනිස්සුන්ගේ ඉල්ලීම් බොහොමයක් ඉෂ්ට කරන්න පුළුවන්. ක්ෂණිකව ඉටු කරන්න පුළුවන් ආයතනය තමයි මේ පළාත් පාලන ආයතනය. ඉතින් ඒකට පක්ෂයේ කුමක් වුණත් මේ මහජන නියෝජිතව ගියාට පස්සේ තමයි මේ ඉන්න නිලධාරීත් එක්ක නිලධාරින්ගේ නිලධාරීන්ට ශක්තියක් වෙමින් මේ කටයුතු ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් දැන් මේ වෙනකොට පළාත් සභාවත් නැහැ, ප්‍රාදේශීය සභාවත් නැහැ. අර මිනිස්සුන්ගේ ඉල්ලීම් හරියට ඉටු වෙනවද? ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම් කොහාටද ගිහිල්ලා තියෙන්නේ? කො මොනවද වෙලා තියෙන්නේ කියලා අපිට හොයන්න කාලෙවිලා තියෙනවා කියන දා මදුරු තනගේ මන්ත්‍රීතුමාගේ යෝජනාවත් එක්ක මෙම කටයුතු අඩුම තර මේ වෙනකොට මහජන නියෝජිතින් විදිහට ඉතුරුලා ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විතරයි. ඉතින් ඒ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිරුන්ට, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මේ සභාපතිරුන්ට මේ කටයුත්ත පවරලා ඉතාම විනිවිද භාවයකින් යුක්තව කරගෙන යමු සුසුයි කියලා මත යෝජනා කරනවා. ස්තුතියි.
තමයි ස්තුතියි. මීළඟට ගරු ජානක වක්කුඹර මැතිතුමා, ඔබතුමාට විනාඩි 4ක් කාලයක් තියෙනවා.
ධර්ම උත්සවයේ මන්තුමනි, මදුරු ඉතාන මන්තුමා ගෙනාපු යෝජනාව බොහොම කාලෝචිත යෝජනාවක්. මාර්තු මාසේ 19 වෙනිදා ඉඳලා පළාත් පාලන ආයතන 340ක්, නගර සභා කොමසාරිස්වරු යටතටත්, ප්‍රාදේශීය සභා ලේකම්වරු යටතටත් පත් වුණා. අපි ආණ්ඩුකාරතුමාලත්, ප්‍රධාන ලේකම්තුමාලත්, කොමසාරිස්තුමාලත්, අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් කීපයක් තිබ්බා. පළාත් 8කම සියලුම නිලධාරීන්ගෙන් අහලා අපි උපදෙස් දුන්නා. ඒකම අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා චක්‍රලේඛනයන් නිකුත් කරා මේ වැඩ කටයුතු කොහොමද කරන්න ඕනි කියලා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා මෙතුමන්ලා කියපු සියලු කාරණා ඇත්ත. උපතේ සිට මරණය දක්වාම වග කියන ආයතනය තමයි පළාත් පාලන ආයතනය. ඒ පළාත් පාලන ආයතනයේ මහජන නියෝජිතයා කරපු කාර්යභාරය රාජ්‍ය සේවකයා කරන්නේ නැහැ. මම එතුමිය හැටියට පිළිගන්නවා. මොකද නගරාධිපති හෝ සභාපති එතුමා හතරහමාරට ගෙදර ගියත් රෑ 8ටවත් 10ටවත් 12ටවත් දොරට තට්ටු කරාම ඇල්ලලා ඒ අය ඒ කාරණේ ඉෂ්ට කරන්න කටයුතු කරනවා. උදේ පාන්දර 6ට ගියත් බණින්නේ නැහැ. මම රාජ්‍ය නිලධාරී යන්නේ උදේ වැඩට ගියන් 4:00 යනවා. ඒක නිසා අපි ඒ සියලු දෙනාටම කිව්වා තමන්ගේ දුරකතනේ 24 පැයෙම සියලු දෙනාට මේ ප්‍රදේශයේ යමක් කිව්වොත් ඒක කරන්න 24 පැයෙම ඒක තබා ගන්න කියලා. ඒකම අපි ඒගොල්ලන්ට කිව්වා මේ අවස්ථාවේදී දැන් මේ අයහපත් කාලගුණේ තියෙනවා. ඒ වාදී ක්‍රියා කරන්න ඕන ආකාරය අපි කියලා තියෙනවා. දැන් ඩෙංගු රට පුරා ඉස්මතු වෙලා තියෙනවා. අපි ඒකට ඕන අවශ්‍ය කාරණේ කියලා දීලා තියෙනවා. ඉතින් ඒ කාරණාත් එක්ක අපි ඒ නිලධාරීන්ට කියලා තියෙනවා යාන්ත්‍රණයක් හදලා මේ විදිහට කටයුතු කරන්න කියලා. ඒකම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාට ජනාධිපතිතුමා බලයක් දීලා තියෙනවා. ඒ ප්‍රදේශයේ තියෙන සියලුම රාජ්‍ය ආයතන එතුමාටලාට පුළුවන් හොයලා බලලා අවශ්‍ය කටයුතු කරන්න. අපි ආණ්ඩුකාරතුමාලා හරහා සියලුම පළාත් පාලන ආයතන ලේකම්වරුන්ට දැනුම් දුන්නා. තමන්ගේ කොට්ටාසේ තියෙන සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න මාසයකට දවසක් ඒ සභාපතිතුමත් එක්ක එකතු වෙලා ඒ අවශ්‍ය කාරණා ඉෂ්ට කරන්න කියලා. අපි ඒ සඳහා නිලධාරීවරයෙකු පත් කරනවා, රජයේ නිලධාරීවරයෙක්. ඒ ප්‍රාදේශ සභාව සහ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා අතර මේ වැඩ කටයුතු ගිනියන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ කාරණා ටිකත් එක්ක ඉදිරියේදී මේ මැතිවරණය පවත්වනකම් ප්‍රාදේශ සභා වල මේ නගර සභා වල කටයුතු සියලු දෙනාම එක්ක එකතු කරගෙන මේ කාරණා ඉෂ්ට කරන්න. එකක් තියෙනවා ගරු මුල්සුනේ මන්තුමනි, මහජන නියෝජිතව ඉන්නකොට අඩුපාඩු කියන මෙතුමා අපේ විසින් මන්තුමාගේ වගේ ඒ අඩුපාඩුව හොයලා ගිහිල්ලා ඒ කාරණා කරනවා. අපි ඒකට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි, ඒ පැමිණිලි ලැබුණාම ඒකට ගත්තේ ක්‍රියාමාර්ගේ මොකද්ද? ඒ පැමිණිල්ල පොතක ලියලා ගත්තේ ක්‍රියාමාර්ගේ මොකද්ද කියලා හිතන් කියන්න. ඒ වගේම ඒ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා දැනුවත් කරන්න, කොමසාරිස්වරයා දැනුවත් කළා ඒ ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා දැනුම් දෙන්න කියලා. ඒකම පැමිණිලි රාශියක් ඇහෙලා තියෙනවා. දැන් පන්නල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා මේ ප්‍රාදේශීය සභාවේ වාහන අරන් ගිහලා ඔහුගේ පෞද්ගලික වැඩ කරා. අපි එතුමාගේ වැඩ තහනම් කරලා තියෙනවා, රියදුරුදට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා සියලුම සභාපතිවරු පාවිච්චි කරපු වාහන 340ම අපි චක්‍රලේඛනයක් ඇවිල්ලා තියෙනවා. ඒවා රිපයර් කරනවා නම් රිපයර් කරලා, එහෙම නැත්නම් සර්විස් කරලා ඒ සංචිතේ තියන්න ඕනේ ඒ වාහන. එහෙම නැත්නම් මේ වාහන ඈ වෙනත් ඒවට පාවිච්චි කරනවා. ඉතින් අපි
එතුමාට තව විනාඩියක් කාලයක්
තියෙනවා. අත්‍යවශ්‍ය කාරණාවක් තියෙනවා නම් කොමසාරිස්වරයාගේ අවසරයක් අරගෙන ඒව පාවිච්චි කරන්න නැත්නම් අහපව් සභාපති වෙනකොට අපිට වාහන දෙන්න තියෙනවා. පළස් සභා නමේ වාහන 225ක් හිටපු මැතිවරු පාවිච්චි කරපේවා අද හොයාගන්න නැහැ. ඒ ඔක්කොම එක එක නිලධාරි පාවිච්චි කරනවා. අලුතෙන් පළස් සභා පිටෙව්වොත් ආණ්ඩුවට අහපව් වාහන ගෙන්න. ඒතකොට ඒගොල්ලෝ ඉස්සෙල්ලා පදපු වාහන ටික පැත්තකින් තියලා ඒ වාහන පාවිච්චි කරනවා. ඒ නිසා අපි ඒකටත් අවශ්‍ය කටයුතු කරනවා. අපේ මන්තුමා අන්තිමට කියපු දේ මේ රාජ්‍ය සේවකයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවත් එක්ක කතා කරලා තමයි මේ චක්‍රලේඛනය නිකුත් කරේ. ඒ චක්‍රලේඛනය අපි තියනවා ඔහුට ඒ පළාත් පාලන බලපදේශයෙන් පිටත කිට්ටුම තැන දෙන්න කියලා සියලුම ප්‍රධාන ලේකම්වරුන්ටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් දැන්නුවා. කොට්ටාසේ ඡන්දෙයි ඉල්ලුවත් ඒ අය ප්‍රාදේශ සභා බලපදේශයේ ඉන්නේ. ඊගාවට ලයිස්තුවේ ඉන්නවා කණ්ඩායමක්. ඒගොල්ලෝ මුළු බලපදේශෙම යන හින්දා ගරු මන්ත්‍රීවරු යම් කිසි කෙනෙකුට එහෙම අපහසුතාවය මොනා හරි තියෙනවා නම් අපිට දැනුම් දුන්නා නම් ඒ ගැන හොයලා බලලා යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා කියමින් කාලෝචිත යෝජනාවක් අපේ මන්ත්‍රීමා ගෙනාවේ. අපි ඉදිරියේදී මේක කළමනාකරණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අගමැතිතුමත් එක්ක එකතු වෙලා ඒ වගේම ජනාධිපතිතුමා මේකට තවත් වැඩපිළිවෙලක් හදන්න යනවා. ඒකත් එක්ක අපි කටයුතු කරනවා.
පාර්ලිමේන්තුවේ අද දිනට වැඩ කරත අවසන් පාර්ලිමේන්තුවේ හෙට උදෑසන 9:30ට රැස්වේ. Thank you.